SBS ගුවන්විදුලිය තුළින් නිරන්තරයෙන් අපි කතාබහ කරනවා ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිළිබඳව, ශ්‍රී ලාංකික නව නිපයුම්කරුවන් පිළිබඳව. විශේෂයෙන්ම මේ දිනවල ඔස්ට්‍රේලියාවේදී පර්යේෂණයකට දායකත්වය ලබා දෙන ශ්‍රී ලාංකික පර්යේෂකයෙක් පිළිබඳව අපි කතාබහ කරන්නට සූදානම් වන්නේ. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය උදේනිය නවගමුව, දැනට ඔහු වුලොංගොන් විශ්වවිද්‍යාලය තුළ භූතාක්ෂණ විද්‍යාව ආශ්‍රිතව, විශේෂයෙන්ම මේ දුම්රිය මාර්ග පද්ධතීන්ට අදාළව මේ භූතාක්ෂණ විද්‍යාවාශ්‍රිත පර්යේෂණයක නිරත වෙනවා. මේ පිළිබඳව අපි කතා බහ කරන්නට මේ මොහොතේ අපි සම්බන්ධ කරගන්නවා ආචාර්ය උදේනි නවගමුව මහත්මයා. අපි මුලින්ම ඔබ මේ කතා බහට ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන්.
ඔව්, අපි උදේනි ඔබගෙන් පළමුවෙන්ම දැනගන්නට කැමතියි, දැන් විශේෂයෙන්ම මේ වුලොංගොන් විශ්වවිද්‍යාලය තුළ ඔබ නිරත පර්යේෂණයේ පිළිබඳව තොරතුරු.
මම මෙහිදී දීර්ඝ අධ්‍යයනයක් කරනවා දුම්රිය ප්‍රවාහන තාක්ෂණයට අත්‍යවශ්‍ය භූතාක්ෂණ ඉංජිනේරු ක්‍රමවේදය, අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා රේන්වේ ජියෝටෙක්නික්ස් කියලා. ඒ වගේම අපි ඔස්ට්‍රේලියාවේ දකිනවා ඉතා දිගු දුම්රියන්, බාණ්ඩ රැගත් දුම්රියන්, ඒවා දිගු කාලයක් තුළ රේල් පීලි මගින් පොළොවට ඇති කරනවා තෙරපුමක් සහ කම්පනය. ඒ තෙරපුම සහ කම්පනය නිසා ඔබ දන්නවා දුම්රිය මාර්ගයේ තියෙනවා ගල් කැබලි, අපි කියනවා බැලාස්ට් කියලා. ඊට යට පස්සංශු තියෙනවා. මේ ගල් කැබලි සහ පස්සංශු විස්ථාපනය වෙන්න පුළුවන්, තැනකින් තැනකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අංශු තවත් කුඩා අංශු බවට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන් බලාස්ට් කියන ගල් කැබලි තව කුඩා කැබලි වලට පත් වෙන්න පුළුවන්. ඒවා එහෙම වුණාම අර පොළොවට ඇති කරන තෙරපුම සහ කම්පනය වැඩි වෙනවා. එයින් විශාල ආපදා ඇති වෙන්න පුළුවන්. ඉතින් මගේ එක පර්යේෂණයක් තමයි මේ තත්ත්වය අවම කිරීමට ඉවත් කළ ටයර් පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඒ සඳහා ඉවත් කරන ටයර් ඇතුළත අපිට දමන්න පුළුවන්ද කියලා වරක් දෙවරක් භාවිතින් ඉවත් කරපු ගල් කැබලි, ඒ වගේම ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉවතලන කොන්ක්‍රීට් කැබලි. මොකද මම මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ අපි නැවත නැවත කඳු කඩලා කළු ගල් ඉවත් කරලා මේ සඳහා යොදා ගන්න ගියාම පරිසරයට ඉතා විශාල හානියක් වෙනවා. ඒක අඩු කරගන්නත් පුළුවන් අපිට. ඒ වගේම ඉවතලන ටයර් කියන එක තවතකින් පරිසරයට ප්‍රශ්නයක්. ඉතින් මේ සියලු දෙයටම උත්තරයක් හැටියට තමයි මේ පර්යේෂණය මම භාවිතා කරන්නේ.
හොඳයි. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව තුළ පර්යේෂණවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔස්ට්‍රේලියාව තුළ අධ්‍යාපන හුවමාරු වැඩසටහන්වල කටයුතු කරන ශ්‍රී ලාංකික පර්යේෂකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔබට මේ පර්යේෂණයට දායකත්වය ලබා දෙන අවස්ථාව උදා වුණේ කොහොමද?
ඔස්ට්‍රේලියානු රජය විසින් වාර්ෂිකව ලොව විශිෂ්ට පර්යේෂකයන් සඳහා පිරිනමනවා එන්ඩෙව ෆෙලෝෂිප් කියලා අතිශිෂ්‍යත්වය. ඒක ගැන මට දැනගන්න හම්බුනේ ලංකාවේ කීර්තිමත් මහාචාර්යවරයෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන, ඔහු තමයි මහාචාර්ය බුද්ධිම ඉන්ද්‍රරත්න. ඔහු මට දැනුම් දුන්නා මට මේ සඳහා අයදුම් කරලත් බොහොම තරංකාරී අතිශිෂ්‍යත්වයක්. අපි ඒකට ඔහුගේ ආරාධනයක් ලැබුණා. ඒ වගේම මට මොරටු විශ්වවිද්‍යාලයේ හිටපු උපකලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මැතිතුමත්, ඒ වගේම අපේ සිවිල් ඉංජිනේරු වංශයේ භූතාක්ෂණ මහාචාර්ය අතුල කුලතිලක මැතිතුමත්, ඔවුන් දෙදෙනාම උන්ගේ අපි කියන රෙකමදාරුත් ලබා දුන්නා. ඒ වෙලාව වෙනකොට මට සප්තවාර්ෂික නිවාඩුවේ, කියන්නේ සැබටිකල් ලීව්, ඒ සඳහා යොදා ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මේ සියලු දේම සහසංයෝගයෙන් තමයි මම මේ ඔස්ට්‍රේලියාවට ආවේ.
හොඳයි. මේ මේ පර්යේෂණයේ වැදගත්කම සඳහන් කළොත් දැන් ඔබ යම්කිසි ආකාරයකින් සරල වශයෙන් අපිට සාරාංශගතව සඳහන් කළා, විශේෂයෙන්ම මේ පරිසරයට හානි නොවන ආකාරයෙන් ඒ සඳහා ඇති අමුද්‍රව්‍ය, ඒ සඳහා ඒ කාරණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම මෙහි එක් අරමුණක් කියලා. මේ තවදුරටත් අපිට පැහැදිලි කරොත් අපේ අසන්නන්ට.
මේ අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන කාරණේ තමයි දැන් ශ්‍රී ලංකාවේ සිවිල් ඉංජිනේරු පාඨමාලාව තුළ දුම්රිය මාර්ග පිළිබඳ කිසිම අධ්‍යයනයක් කෙරෙන්නේ මොටර් විශ්වවිද්‍යාල තුළ. විශේෂයෙන් අපි මහාමාර්ග, අධිවේගී මාර්ග සිලු දේ ගැන අපි අපගේ ශිෂ්‍යයන්ට දැනුම ලබා දෙනවා. නමුත් විශේෂයෙන් මේ දුම්රිය මාර්ග සම්බන්ධයෙන් අපි ඒ සඳහා පාඨමාලාවේ ඉඩසක් තියෙනවා. ඉතින් මම හිතනවා පළවෙනි කාරණය මෙහිදී මම ඒ ඉඩස සම්පූර්ණ කිරීමට. දෙවැනි කාරණය දැන් මේ වගේ පර්යේෂණයක් තුළින් ලංකාවට අදාළ පර්යේෂණ සඳහා අපිට ලබා ගන්න පුළුවන් දායකත්වය කුමක්ද? ඒ සඳහා ලංකා පර්යේෂණ ආරම්භ කිරීමට මෙය හොඳ අඩිතාලමක් කර ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍ය දැනුම සමහරක් වෙලාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ අපේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවට එනවා. නායම් ආශ්‍රිත ප්‍රදේශවල කටයුතු කොහොමද මේ දුම්රිය මාර්ග සංරක්ෂණය කරන්න කියලා විශේෂයෙන් සාකච්ඡා කරන්න. ඉතින් ඒ වගේම මේ මම මේ ලබා ගන්න දැනුමත් ඒ සඳහා මම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන මං කිවි ඉවත් කළ ටයර්ස් සමගින් පරිසරයට අවම හානියකින් යුක්තව නව දුම්රිය මාර්ග ඉදිකිරීම පිළිබඳ ඒ දැනුම සහ තව ඉදිරියට අවශ්‍ය දුම්රිය දෙපාර්තමේන්තුව අවශ්‍ය දැනුම ලබා දීමත් මම හිතනවා ඒකාබද්ධව එකමුතුව අපිට මේ ලංකාවේ මේ සහයෝගයෙන් මේ කරන්න පුළුවන් වෙයි කියලා.
විශේෂයෙන්ම දැනගන්නට කැමති දැන් මේ කාරණේ හැරෙනකොට ඔබ දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පර්යේෂකෙක් වශයෙන් පර්යේෂණ ගණනාවකට දායකත්වය ලබා දී ඇති කෙනෙක්. ඔබ දායකත්වය ලබා දී ඇති අනෙකුත් කැපිපෙනෙන පර්යේෂණ පිළිබඳව යම්කිසි ආකාරයෙන් සඳහනක් කළොත්?
මම මුලින්ම කතා කරපු කාරණයට මම යනවා. ඒ කියන්නේ පරිසරයට අවම හානියක් වන පරිදි ඉදිකිරීම කටයුතු කිරීම කියන එක. විශේෂයෙන්ම අපි දකිනවා කාර්මික ක්ෂේත්‍රයේ ඉවතලන අපද්‍රව්‍ය විශේෂයෙන්ම සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය සඳහා යොදා ගන්න පුළුවන් කියන එක. එකක් තමයි ඔබ දන්නවා දැන් අපි නොරොච්චවලේ තාප විදුලි බලාගාරයක් තියෙනවා. ඒ සඳහා ගල්ලඟුරු භාවිතයෙන් ඉතුරු වෙන ෆ්ලයි ඇෂ් කියන අංශු ප්‍රමාණය කියන්නේ අපි කියන අලු කඳු වශයෙන් ඉතුරු වෙනවා. ඉතින් මම එක පරිශ්‍රණයක් කරනවා ඒ ඉවතලන ෆ්ලයි ඇෂ් යොදා ගනිමින් අපිට පුළුවන්ද කියලා විශේෂයෙන් පාරවල් තැනීමට සුදුසු පස් ශක්තිමත් කරලා නැවත පාරවල් තැනීම සඳහා යොදා ගන්නවා. ඒ වගේම ඔබ දන්නවා කොළඹ නැවත ටාංගා එන කියන කොළඹ ඩොක්යාඩ් කියන සමාගමේ නැව් අලුත් වැඩියා කරනවා, බෝට්ටු අලුත් වැඩියා කරනවා. ඒදී මලකඩ ඉවත් කිරීම සඳහා අපි කියන කොපර් ස්ලැග් භාවිතා කරනවා. ඒ කියන්නේ තඹ අංශු අධිපීඩනයක් යටතේ විදිනවා. ඒවා ඊට පස්සේ මලකඩ සමග කලවම් වුණාම නැවත අපද්‍රව්‍යයක් එකතු වෙනවා. ඒවත් මම පාවිච්චි කළා, භාවිතා කළා. අපිට පුළුවන්ද කියලා මේ විශේෂයෙන් ශක්තියෙන් අඩු පස් ශක්තිමත් කරන්නට. ඒ වගේම තව දෙයක් මම භාවිතා කරා මේ ළඟදී. විශේෂයෙන් අපි දන්නවා 30 වසරක යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් නැවත ඉදිකිරීමට තියෙනවා. බොහෝ දේවල් කඩලා ඉවත් කරන්නලා තියෙනවා. මේවා කඩලා ඉවත් කරොත් අපි කොහාටද අපි තල්ලු කරන්නේ? බොහෝ වෙලාවට උතුරු නැගෙනහිර විශේෂම උතුරු පළාතේ පහත් බිමකට තමයි අපිට මේවා තල්ලු කරන්නේ. ඒවා අපිට භාවිතාවට ගන්න බැරිද නැවත ඉදිකිරීම කටයුතු. විශේෂයෙන් අපි බැලුවොත් යාපනය ප්‍රදේශයේ පාරවල් ඉදිකිරීමට ඔවුන්ට ගන්න වෙන්නේ හුණුගල්. මේ හුණුගල් වලින් හදනවද නැත්නම් ඇත්තම 100 ගානකට මෙහා මැදවච්චිය ප්‍රදේශයෙන් කළුගල් ගෙනියනවද? ඉතින් මේකට උත්තරයක් ලෙස මම එක පරිශ්‍රණයක් කළා. මේ ඉවත්වන ගොඩනැගිලි වලින් ගන්න කොන්ක්‍රීට් සහ අනිත් ගොඩනැගිලි ද්‍රව්‍ය කළුගල් ලෙස භාවිතා කරන්න පුළුවන් කියලා. තව පරිශ්‍රණයක් මම කළා විශේෂයෙන් ඇලවේලි අයිනේ සෝදායම වළක්වන්න අපි දැල් වලින් හදපු පෙට්ටි, ඒ කියන්නේ අපි කියනවා ගේබියන් බොක්ස් කියලා. ඒව ඇතුළට කළුගල් පුරවලා ඒවෙන් තාප්පයක් වගේ බඳිනවා. ඉතින් මේ කළුගල් පුරවන්න නැවත අපිට කළුගල් ඕන. ඒ සඳහාත් අපිට මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉවතලන ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්ද කියලා මම පරීක්ෂණයක් කළා. තව පරීක්ෂණ කීපයක් මම කරනවා නායම් සම්බන්ධයෙන්. ලංකාවේ නිතරම නායම් වෙනවා. අපි වර්ෂාපතනය ගැන කතා කරනවා. කුමන වර්ෂාපතනයකදී මේ නායම් ඇතිවේද, තීව්‍ර වේද කියලා. ඒ සඳහා මම ලංකාව ඇතුළු වගේම ආසියානු සංවිධානයක් තියෙනවා ADPC කියලා, ඒසියන් ඩිසාස්ටර් ප්‍රිපෙයාර්නස් සෙන්ටර් කියලා. ඒගොල්ලන්ත් එක්කත් එකතු වෙලා ආසියානු කලාපයේ බොහෝ රටවල් වල දත් එකතු කරලා ආසියානු කලාපයේ රටවල් කිහිපයකටම මෙවැනි උපරිම වර්ෂාපතනය හා සහ අවම වර්ෂාපතනයන් කුමක්ද කියලා මේ නායාමක් තීව්‍ර වෙන්න ඒ ගැන අපි පරීක්ෂණ කළා. ඒ වගේම තව එකක් තමයි ලංකාවේ මේ දවස්වල මං කරන එකක්, මේ අපි කුණු ගොඩවල් ගහලා හැමතැනම දාලා තියෙනවා. මේ ළඟදී ඔබ දන්නවා මීතර මුල්ලේ ලොකු අබැද්දියකුත් වුණා. ඉතින් ඒ එවැනි දේ නවත්වන්න එහෙම නැත්නම් කොහොමද අපි ඒක ස්ථාපනය කරන්නේ, ඒක ශක්තිමත් කරන්නේ කොහොමද කියලා, මොන මොන ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද කියලා ඒ වගේවා මම බැලුවා. ඒ වගේම සාමාන්‍ය අපි කොණු ගැන පර්යේෂණ කිරීම හරි අඩුයි. පරිසරවේදීන් ඒ සම්බන්ධව පර්යේෂණ කරනවා. නමුත් සිවිල් ඉංජිනේරු වශයෙන් අපි කරන පරීක්ෂණ ගොඩක් අඩුයි. ඉතින් මම ඒක සංසන්දනය කළා, මම භූතාක්ෂණංශ ඉන්නේ. ඉතින් පස් සම්බන්ධ කරන පරීක්ෂණ කුණු සම්බන්ධිනුත් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ සඳහා මගේ පරීක්ෂණ කරමින් පවතින්න.
හොඳයි, විශේෂයෙන් මද අපි මේ වැඩසටහනෙන් මේ විශේෂවංගෙන් කතා බහ කරමින් සිටින්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්යවරයා උදේනිය නවගමුව සමගින්. ඔහු මේ වන විට වුලොංගොන් විශ්වවිද්‍යාලය තුළ පර්යේෂණයක නිරත වනවා භූතාක්ෂණ විද්‍යාව ආශ්‍රිතව. විශේෂයෙන්ම ඔහුට ලැබුණු අධිශිෂ්‍යත්වයක් යටතේ තමයි, ඔස්ට්‍රේලියානු රජයෙන් ලැබුණු අධිශිෂ්‍යත්වයක් යටතේ තමයි ඔහු මේ පර්යේෂණ කටයුතු වල නිරත වන්නේ. උදේනිය, අපි ඔබගෙන් දැනගන්නට කැමතියි දැන් විශේෂයෙන්ම ඔබ ශ්‍රී ලංකාව තුළ ශ්‍රේෂ්ඨ ගණනාවක මේ ආකාරයෙන් පර්යේෂණවලට දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම දැන් ඔබට ඔස්ට්‍රේලියාව තුළ මේ වුලොංගොන් විශ්වවිද්‍යාලය ආශ්‍රිතව මේ පර්යේෂණයට දායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ පර්යේෂණ සංස්කෘතිය දැක්ක ගත්තාම ඔබ දකින ප්‍රධාන වෙනස්කම් මොනවද?
මම ශ්‍රී ලංකාවේ සෑහෙන කාලයක් දැන් පර්යේෂණ කටයුතු වල නිරත වෙලා තියෙනවා. මගේ ආචාර්ය උපාධිය ලැබුවේ මම ජපානයේ. ඉතින් මම රටවල් කීපයක වෙනස දකිනවා. මම විශේෂයෙන් මෙහිදී මේ ඔස්ට්‍රේලියාවේ මම ගත කරන වුලොංගොන් විශ්වවිද්‍යාලයේ මම දැකපු දේ තමයි ඔවුන් සතු ඉන්න පූර්ණ කාලීනව කැපූ පර්යේෂණ කණ්ඩායම්. ඔවුන් පූර්ණ කාලීනව පර්යේෂණ කරන්නේ. ඒ ඉතා විශිෂ්ටයි. ඒ වගේම මම දැක්ක අති නවීන පහසුකම් සහ රජයෙන් ලැබෙන ආධාර ඒ පහසුකම් ලබා ගැනීම සඳහා මම සිටින වුලොංගොන් විශ්වවිද්‍යාලයේ භූතාක්ෂණ අංශයේ පර්යේෂණාගාර 7ක් නැත්තම් 8ක් තියෙන භූතාක්ෂණ අංශයට පමණ. තව දෙයක් මම දැක්ක, මේ අපිට අවශ්‍ය පර්යේෂණයක් කරන්න අවශ්‍ය මුදල් රජයෙන් ලබා දීලා තියෙනකොට අපිට අවශ්‍ය උපකරණ අපිට තෝරලා ගන්න පුළුවන්. ඒ ඉතා වැදගත්. අපිට පුළුවන් අන්තර්ජාලය සරිසරලා අපිට අවශ්‍ය උපකරණ තෝරාගෙන ඒ ආයතනයක් සමග ඍජුවම සම්බන්ධ වෙලා අපිට පුළුවන් මේ තීරණය ගන්න. ඒක මං හිතන්නේ ඉතා වැදගත්. ලංකාවේදී අපිට ඉතා අඩුවෙන් තමයි මේ ඍජුව අපිට ඒ අවශ්‍ය දේ ලබා ගන්න තියෙන අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි පුද්ගලික ආයතන ඒකාබද්ධ මූල්‍යම වෙන්න පුළුවන්, ද්‍රව්‍යම වෙන්න පුළුවන්, සේවා වෙන්න පුළුවන්. ඔවුන් ඉතා විශාල සහයෝගයක් ලබා දෙනවා මේ පර්යේෂණ සම්බන්ධයෙන්. ඒක ලංකාවේ ඉතා අඩුවෙන් වෙන්නේ. නැතුවයි කියන්න බෑ, හැබැයි ලංකාවේ ඉතා අඩුවෙන් වෙන්නේ. ඒ වගේම අපි දන්නවා පර්යේෂණවල ප්‍රගතිය අපි සංග්‍රහවල පළ කරනවා. ඒ වගේම ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී අපි එලි දක්වනෝ. හැබැයි මේවට ඉතා විශාල මුදල් කන්දරාවක් අවශ්‍ය වෙනවා. මේ සඳහා ඕස්ට්‍රේලියානු රජය සහ ඒ අදාළ ආයතන මගින් ඉතා විශාල මුදලක් ඔවුන්ට ලබා දෙනවා. මම හිතන්නේ මේ ඉතා විශිෂ්ට තත්ත්වයක් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අනාගතයේදී අපි යා යුතු තැන මං හිතන්නේ එතනයි. මම ඉතා අගය කරනවා ඔස්ට්‍රේලියාව මේ ලබා දීලා තියෙන සහයෝගය.
හොඳයි, බොහොම ස්තුතියි අප සමගින් කතා බහට එකතුනේ ආචාර්ය උදේනිය නවගමුව මහතා. ඔබොහොම ස්තුතියි අපත් සමග මේ කතා බහට එක්ුණාට. අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා ඔබගේ පර්යේෂණ පිළිබඳව මේ ආකාරයෙන් අපේ අසන්නන්ව දැනුවත් කරන්නට. බොහොම ස්තුතියි SBS ගුවන්විදුලිය සමගින් මේ කතා බහට එක්ුණාට.
බොහොම ස්තුතියි.